සම්මා සම්බුදු සරණයි සිල් දිනාටම බෞද්ධ රූපවාහිනිය ප්‍රති සම්නිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් කරුණාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති පූජ්‍යපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. කොළඹ 15 ලිපිනේ පදිංචි ඉරේෂා ධර්මවර්ධන මහත්මිය, ධර්මවර්ධන මහතා හා යසිරු ධර්මවර්ධන පුතුණුවන් ඇතුළු පවුලේ පින්වත් පිරිසයි සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සම්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙතැන සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. සාදු සාදු සාදු.
සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස, සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්තුන් හැම දෙනාම මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ ධර්මාශ්‍රවණය කරන්නටයි. මේ ධර්මාශ්‍රවණය කරන පිනතුන් සියලු දෙනාටම දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මාශ්‍රවණය කරන විට ඔය පිනතුන්ලා මනස ගොඩනගාගත යුතු යම් ප්‍රවේශයක් වේද, ඒ ප්‍රවේශයට එකතු වෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ධර්ම ගෞරවය උපදවා ගන්නටයි තියෙන්නේ. ධර්ම ගෞරවේ නැත්තම් මේ ධර්මයේ පිහිටන්නේ නැහැ. ඒක ජීවිත හරි විශේෂ දෙයක්. කෙනෙක් වාද විවාද කරන අදහසින් බණ අහනවා නම් එයාට ධර්මයේ උරුතු දෙන්නේ නැහැ. අඩුපාඩු හොයන අදහසින් ධර්මය අහනවා නම් එයාට කවදාවත් මඟපල තියා සුගතිය පැත්තටවත් හැරෙන්න බෑ. එයා බණ අහන්නෙම අඩුපාඩු හොයන අදහසින්. එතකොට අපි බණහද්දී වාද විවාද පිණිස ධර්මයේ ශ්‍රවණය නොකළ යුතුයි. දේශනාවේ හෝ දේශකයාගේ අඩුපාඩු හොයන අදහසින් ධර්ම ශ්‍රවණය නොකළ යුතුයි. ඒ වගේම සාමාන්‍ය අපේ සම්ප්‍රදාය තුළ පහලාසනයක ඉඳලා ඉහලාසනයකට ධර්මී කියන්නෙත් නැහැ. ඒකයි ඔය පින්නතුන්ලා පහලාසනවල අසුන්ගෙන ඉද්දී ධර්මාසනය කියලා වෙනම ආසනයක් ලෑස්ති කරන්න. එතකොට මේ ධර්මාසනය බොහොම ධර්ම ගෞරවයෙන් සකස් කරපු එකක්. එතකොට මේ ධර්ම ගෞරවේ නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි බණ කියන්න එපා කියලා. මොකද මේ ධර්මය බෝකුවලදී කතා කරන්න ඕන එකක් නෙමෙයි. මේ ධර්මයේ නිකන් බුලත් විට කාලා කඩපිල්ලවල කකුලක් උඩ කකුලක් දාන කතා කරන්න ඕන එකක් නෙවෙයි. මේ ධර්මයේ ගැඹීරයි. මේ ධර්මයේ කෙලෙස් සංසිඳුවනවා. මේ ධර්මයේ යම් ශ්‍රාවකයෙක් තුළ උපසමයක් හදනවා. මේ ධර්මයේ යම් පුද්ගලයෙක් තුළ විශේෂ නුවණක් හදනවා. මේ ධර්මයේ යම් කෙනෙක් තුළ පූර්ණ අවබෝධයක් හදනවා. එතකොට එහෙම පූර්ණ අවබෝධය පිණිසයි මේ ධර්මයේ තියෙන්නේ. විශේෂ ඥානෙ පිණිසයි මේ ධර්මයේ තියෙන්නේ. කෙලෙස් සංසිඳුවීම පිණිසයි මේ ධර්මයේ තියෙන්නේ. උපසමය පිණිසයි මේ ධර්මයේ තියෙන්නේ. මොකක්ද මේ ධර්මය? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දේ, පණවා වදාළ දේ, පිහිටුවා වදාළ දේ, විවරණය කළ දේ, විභජනය කළ දේ, බෙදලා පැහැදිලි කරපු දේ, උත්තානිකම්මං ස්මතු කරපු දේ, ආචික්කනා දේශනා පඤ්ඤපනා පටපනා විවරණ විභජන උත්තානිකම්මං ස්මතු කරලයි තියෙන්නේ. ඒ ස්මතු කරපු ධර්මය ඔය පින්නතුන්ලා ජීවිතේට ගන්න ඕන. ඒ ඉස්මතු කොට වදාළ ධර්මයේ ඔය පින්නතුන්ලා ජීවිතේට ගන්න ප්‍රමාණයට තමයි දුක නිමා වෙන්නේ. මේ ධර්මයේ ඔය පින්නතුන්ලා ඇතුළට නොගෙන මේ ජීවිතේ අතහැරුණොත් ඒක මහා අපරාධයක් වෙනවත්. විශාල අපරාධයක්. ඒ නිසා මේ අපරාධේ තමන්ට කරගන්න එපා. මිබඳු ධර්මයක් තියෙන වෙලාවක යම් කෙනෙක් ධර්මයට පයින් ගහලා කෙලෙස්සාගත ලෝකයේත් එක ඇලි ඇලි ගැටි ගැටි මුලා වෙවි දුවනවා නම් අරමුණු වලට වසඟ වෙලා ජීවිතේ ගෙවනවා නම් එබඳු ජීවිතයක් හරියට එබඳු ජීවිතයක් බුදුරජාණන් වහන්සේ උපමා කළේ ජීවත් තුනක් මල කඳක් වගේ කියලා. ඒක උපමාවක් බුද්ධ ශාසනයේ තියෙන. ජීවත් තුනක් මල කඳක් වගේ. ඔය අප්‍රමාද වර්ගයේ ධම්මපද එක තැනක තියෙන්නේ ප්‍රසිද්ධ ගාථාවක්. මොකද්ද? අප්‍රමාදෝ අමත පදම්. යම් කෙනෙක් ප්‍රඥාවෙන් තමන්ගේම කන්දායතන ධාතු අපර ඇතන මේවා බොහොම ගැඹුරින් විමස ගන්න ඕනේවා. යම් කෙනෙක් ප්‍රඥාවෙන් තමන්ගේම ස්කන්ධ ධාතු ආයතන විමස විමසා බලනවා නම් තමන්ගේ ස්කන්ධ ගැන විමසනවා නම් තමන්ගේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන ටික ගැන විමසනවා නම් මූලික තත්වයේ ධාතු ස්වභාවයෙන් විමසනවා නම් ඒ විමසන එක බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? අප්‍රමාදී බව හැටියට. මොකද අප්‍රමාදේ කියන්නේ ගැඹුරු වචනයක්. ඒක මේ සාමාන්‍ය විවහාර කරන වචනයට වඩා ගැඹුරක් තියෙන එකක්. ඒකට ලස්සන අර්ථයක් දීලා තිනවා ධර්මයේ. මෙන්න මෙහෙම එකක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන මෙන්න මේ යෙදුම. පඤ්ඤාය නප්පමඤ්ඤස්ස. පඤ්ඤාය නප්පමඤ්ඤස්ස. ප්‍රඥාව කියන්නේ අප්‍රමාදයටමයි. වෙන මොකටවත් නෙමෙයි. එහෙනම් අප්‍රමාද වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද? ප්‍රඥාව මත යෙදෙනවා කියන එකයි. අපි නම් හරි අප්‍රමාදී ඒක නෙමෙයි පන්තල් ආවේ කියලා කියන එක අප්‍රමාදී නෙමෙයි. බුද්ධ ශාසනය පෙන්වන අප්‍රමාදී නෙමෙයි. ඒතර බුද්ධ ශාසනය අප්‍රමාදී කියන්නේ මොකටද? පඤ්ඤාය නප්පමඤ්ඤස්ස. ප්‍රඥාව මත යෙදෙන එක. යම් ශ්‍රාවකෙක් එයාගේ ජීවිතය ඇතුලේ ප්‍රඥාව මත යෙදෙනවා නම් ඒ ප්‍රඥාව මත යෙදෙන කෙනා පුද්ගලයන්ට අහුවෙන්නේ නැහැ. එයා අහුවෙන්නේ ධර්මයට. ධර්මයට අහුවෙන්නේ. අපගේ භාග්‍යතුන් වහන්සේ වදාළේ පුද්ගල භාවයට අහුවෙන්න එපා කියලයි. හරියට මේ ධර්මයට ශ්‍රාවකයව ගන්න බුදුරජාණන් සෑම තැනම මේ පෘථග්ජන ලෝකයට අනුශාසනා කළා. දැන් එක තැනක බුදුරජාණන් සෑ වදාළ බලන්න මේ පුංචි තැන්වල පවා තියෙන විදිය. එක වෙලාවක එක බ්‍රාහ්මණික ආවා බුදුරජාණන් සුමුණ ගැහෙන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ එතන ඒ බ්‍රාහ්මණයාගෙන් ඇහුවා, බ්‍රාහ්මණය ඔබ හොඳ දන් දෙන කෙනෙක්ද කියලා ඇහුවා. එතකොට එයා කිව්වා, එහෙමයි ස්වාමීනි, මම දන් දෙන කෙනෙක්. ඉතින් බ්‍රාහ්මණය, ඔබ කොහොමද දන් දෙන්නේ කියලා ඇහුවා. බ්‍රාහ්මණය, ඔබ කොහොමද දානි දෙන්නේ කියලා ඇහුවා. එතකොට එයා කිව්වා, මම රහතන් වහන්සේලා හොය හොයා දන් දෙනවා ස්වාමීනි. මොකද භාග්‍යතුන් වහන්සේ වදාලා මේ බුද්ධ ශාසනයේ අග්‍රඵලය චේතෝ විමුක්තියයි පඤ්ඤා විමුක්තියයි කියලා. එතකොට මම කරන්නේ රහතන් වහන්සේලා හොය හොයා දන් දෙන එක. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් බ්‍රාහ්මණය, කෙලෙස් සහගත ජීවිතයක් තුල වාසය කරන, කාමයන් එක්ක ගනුදෙනු කරන, කසීසලු දරන, රන් රිදී මුතුමැණික් පළඳින ඔබ වගේ කෙනෙක් රහතන් වහන්සේලා හොය හොය දන් දෙන්න එපා. රාහතන් වහන්සේ හොය ඔය දන් දෙන්න එපා. මොකද මේ කෙලෙස් සහගත මිනිහෙකුට ඒ මිනිස්සයවත් අඳුන ගන්න බැරි එකේ. එයා කොයිද රාහතන් වහන්සේ අඳුන ගන්න? එයා රාහතන් වහන්සේ ගැන දන්නවද? දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාලා රන් රිදී මුතු මැණික් පළඳින කසී සලු දරන කාමභෝගී ජීවිතයක් ගෙවන ඔබ වගේ බ්‍රාහ්මණෙක් රාතන් වහන්සේලා හොයන්න එපා. බ්‍රාහ්මණේ ඔබ සංඝය ආරමුණු කරලා දන් දෙන්න. සංඝය ආරමුණු කරන්නේ කවුරු හරි කෙනෙක් අම්බුණාම මොකද කරන්නේ? සංඝය. අයියාට තේරෙන්නේ නැහැ නේ රාතන් වහන්සේලාගෙන්. මේ පෘථග්ජනයෙකුට මඟඵල තේරෙනවද? තේරෙන්නේ නැහැ. බලන්නකු පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල භවකට අහු නොවීම පිණිස දානේ පවා පාවිච්චි කරන්න ඕන විදිය පෘථග්ජනයෙකුට අනුශාසනා කළා. ඒ නිසා පින්වත්නි, මේ සත්‍යය තේරුම් ගන්න ඕන ඔයාලා. පඤ්ඤාය නප්පමඤ්ඤස්ස, ප්‍රඥාව මත යෙදෙනවා කියන්නේ මොකද්ද? මොකද්ද මේ ප්‍රඥාව මත යෙදෙනවා කියලා කියන්නේ? ප්‍රඥාව මත යෙදෙනවා කියලා කියන්නේ අප්‍රමාදයට. එතකොට අප්‍රමාදෝ අමත පදං. අමත පදං කියන්නේ අමූර්ත පදය. අමත පදේ කියන්නේ අමූර්ත පදේ. රසවත්ම වචනේ මොකද්ද? අප්‍රමාදේ. එතකොට අප්‍රමාදේ විවහාරය කුමක්ද? පඤ්ඤාය, ප්‍රඥාව මත යෙදෙනවා කියන එක. එතකොට ප්‍රඥාව මත යෙදෙනවා කියලා කියන්නේ දුක්ඛේ ඥානෙට උදව්වක් ගන්නවා කියන එක. දුක්ඛ සමුදය ඥානෙට උදව්වක් ගන්නවා කියන එක. දුක්ඛ නිරෝධේ ඥානෙට උදව්වක් ගන්නවා කියන එක. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය කියන ඥානෙට උදව්ව. අන්නේ උදව්ව. ඒ උපකාරය තමයි ප්‍රඥාව කියන්නේ. ඒ උපකාරය. ඒ උපකාරය වල ගන්න ගමන් දින්නේ දැයි නෑ. එහෙනම් ප්‍රඥාව කියන එකක් අපිට නෑ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාළ පමාදෝ මච්චුනෝ පදං. එතකොට යම් කෙනෙක් ප්‍රමාදයි නම් එයා ප්‍රමාදයි. එතකොට මච්චුනෝ පදං. මච්චුනෝ, මච්චු මාර කියලා වචනයක් තියෙනවා. මච්චු මාර කියන්නේ ධර්මයේ මරණයට. මරණය කියන මරුවා කියලා අඳුන්වලා තියෙනවා. මාරයා කියලා අඳුන්වලා තිනවා මරණයටත්. ඒකනේ මිනිස්සු කියන්නේ මරු අරන් ගියා, මරු අතුරලට ගියා, මරු කටේ ඉන්නේ. ඔය නම් ගියේ මරු කටකට. ඇයි? මරණයට ගියා වගේ එකක් ඒකේ තියෙන්නේ. ඒතර මරණයටම නෙමෙයි මාරයා කියන්නේ. මාරයා කියන්නේ ඊට වඩා බොහොම ගැඹුරු දෙයක්. මාරයා කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. කන්ද මාර, ස්කන්ධවලටත් මාරයා කියනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය මාරයා කියලා හඳුන්වනවා. මොකද මේ පංචස්කන්ධය නිරන්තරයෙන් අපි තුල හට ගන්නකොට ඒ පංචස්කන්ධය අපට උපාදානය වෙනවා. ඒ උපාදානය වුණොත් ඉතින් සසරට අහු වෙනවනේ. ඒ නිසා එකට අපි කියනවා කන්ද මාර, අභිසංකාර මාර. තමන් තුළ රැස් වෙන සංස්කාරයන් ભેද ඒ වාටත් මාරයා කියලා හඳුන්වනවා. පින, පව මාරයා විදිහට හඳුන්වනවා. ඇයි ඒව හඳුන්වන්නේ? ඒව අපිට සසරට උදව් වෙනවනේ. උදව් වුණත් නැතත් සසරට, සසර තුළ වාසය කරන්නේ, සසරින් ගැලවෙන්න උදව් කරන එකක් නෙමෙයි. පින විදර්ශනා කරලා කෙනෙකුට නිවන කරා යන්න පුළුවන්, ඒක හොඳයි. නමුත් අபிසංකාර මාර, තමා තුළ යම් සංස්කාරයක් රැස් වේද ඒ සංස්කාරයේ බුද්ධ ශාසනයේ පෙන්නනවා මාරයා කියලා. අபிසංකාර මාර. ඊට පස්සේ බුද්ධ ශාසනයේ වචනයක් තියෙනවා ක්ලේශ මාර, තමා තුළ උපදින රාග ද්වේෂ මෝහ මාරයා විදිහට. ඉතින් මේ වගේ බොහොම ගැඹුරු සංකල්ප මේ මාරයා කියන එක. ඉතින් මේ විදිහට බලනකොට අපට බුදුරජාණන් වහන්සේ අපගේ දේශ අපේ අපේ ජීවිතය ඇතුලේ පැල කරපු දේ මොකද්ද? ප්‍රඥාව මතේ දෙන්න. ප්‍රඥාව මත අප්‍රමාදී වෙන්න. එතකොට මොකද වෙන්නේ? පඤ්ඤායි නප්පමඤ්ඤස්ස ප්‍රඥාව මතේ දෙනකොට පමාදෝ මච්චුනෝ පදං ප්‍රමාදේ නම් වූ මරණේ පදය. මච්චුනෝ, ඒක මරණේ පදය. ප්‍රමාදයි නම් මැරුණා වගේ. යන්න ඒකනේ මං කිව්වේ දැන් ඉස්සර. පමාදෝ මච්චුනෝ අප්පමත්තා නමියන්ති. යම් කෙනෙක් ප්‍රඥාව මත යෙදුනොත් බලන්න කොච්චර ගැඹුරක් තියෙනවද කියලා. අප්පමත්තා, යම් කෙනෙක් අප්‍රමාදී නම්, එයාගේ ජීවිතේ අප්‍රමාදී ස්වභාවයක් තියෙනවා නම් මොකද මොකද වෙන්නේ? අප්පමත්තාන මීයන්ති නමීයන්ති. අප්‍රමාදී වූ කිසිදාක මිය යන්නේ නැත. අප්‍රමාදී වුණොත්, ප්‍රඥා මත යෙදුනොත්, ස්ථම් ප්‍රඥාවෙන් තමන්ගේම ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ ඇති වෙන නැති වෙන විදිහ දැක්කොත්, එයාට ඇලීම නැත්තම්, ගැටීම නැත්තම්, මුලා වීම නැත්තම්, තෘෂ්ණාව නැත්තම් මොකද වෙන්නේ? එහෙම වුණොත් එහෙම එයා කවදාවත් මැරින්නේ නැහැ. ඇයි මැරින්නේ නැත්තේ? එයා උපදින්නේ ආය. උපන්න කෙනාට නේද ජරා මරණ දුක? පින්වත්නි, ඉපදුණු සත්වයානි ජරා මරණ දුකෙන් පීඩා විඳින්නේ. ඉපදුන්නේ නැත්තම් කොයිද ජරා මරණ දුකක්? උපන් සත්වයාට තමයි ජරා මරණ දුක ආйти. ඒකයි කියන්නේ අප්‍රමත්ත නෙමී යන්ති. යම් කෙනෙක් ප්‍රඥාව මතක ස්කන්ධ ධාතු ආයතන අරමුණු කරගෙන ඒවා ප්‍රඥාවෙන් විමස විමසා බලනකොට එයාට ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇතිවීම සහ නැතිවීම පේනවා නම්, ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන විදිය පේනවා නම්, එයාගේ සිත මේ කෙලෙස් සහගත ඕලාරික ලෝකයට ඇලෙයිද නැත, ගැටෙයිද ඒත් නැත, මුලාවේද මෝහයෙන් අල්ලයිද ලෝකේ ඒත් නැහැ, තණ්හාවෙන් තෙත් කරගනියද යගේ ජීවිතේ ඒත් නැහැ. එතකොට මේ විදියට ඇලෙන, ගැටෙන, මුලා වෙන, තණ්හා කරන කමින් යාගේ සිත මුදවාගත්තේ කුමක්ද පින්වත්නි? මේ විදියට යාගේ සිත මුදවාගත්තේ ප්‍රඥාව. ප්‍රඥාවයි මේ වැඩේ කළේ. ඉතින් මේ විදියට යම් කෙනෙක් විමස විමසා බැලුවොත් අප්‍රමත්තාන මීයන්ති, මේ ප්‍රඥාවේ යෙදුම මත ඒ ශ්‍රාවකයා න මීයන්ති, එයා කිසිදාක මිය යන්නේ නැත. හැබැයි යම් කෙනෙක් ප්‍රඥාවෙන් තමන්ගේම කන්දායතන ධාතු විමස විමස බලන්නේ නැත්තම්, ප්‍රඥාවෙන් එයාට එයාට ලැබිච්ච ජීවිතේ විභාග කරලා බලන්නේ නැත්තම්, ඒකට වයසට ගියාට වැඩක් නැහැ. දැන් මේ ගොඩා සමහර අය ඉන්නවා වයසට යනවා, ධර්මයේ නැහැ. එතකොට යා කෙලෙස් සහගත ගතියමයි. සමහර තරුණයෝ ඉන්නවා, ධර්මයේ තියෙනවා. එතකොට යාගේ ජීවිතය විමසනවා. ධර්මයක් නැති ජීවිතයේ වයසට යන්න යන්න අසත්පුරුෂකම් එන්නේ. හොඳට බලන්නකො, ජීවිතේ ධර්මයක් නැති වුණොත්, ධර්මයක් නැති වැඩිහිටියෝ ඔයාලගේ ගෙවල් වල ඇතිනේ බලන්නකො. අර ධර්මයක් නැ, ප්‍රඥාව මත යෙදෙන්න බැරි වුණොත්, වයෝවෘද්ධ භාවය කියන්නේ තණ්හා ව්‍යාකරයක්. ගස් කොළන් අල්ල ගන්නවා, ඉඩකඩන් අල්ල ගන්නවා, ගෙවල් දොරවල් වල තියෙන පුටු මේස ටික අල්ල ගන්නවා. ඒවත් එක තමයි ජීවිතේ. බලන්න ධර්මයේ නැති වුණාම කෙනෙක් අමාරු වැටෙන විදිය. පින්වත්නි, ඔයාලට මේ කාලේ හොඳට ධර්මය ඇහෙන නිසා අමාරු වැටෙන්න එපා. මේ විදියට ජීවිතේ ගැඹුරින් විමස විමස බලන්න කවදාවත් අමාරු වැටෙන්න එපා. ඉතින් මේ යම් වෙලාවක බුදුරජාණන් වදාලා අප්‍රමත්ත නමියන්ති, යම් කෙනෙක් ප්‍රඥාවෙන් තමන්ගේම ස්කන්ධ ධාතු ආයතන ගැන විමස විමසා බලන කමක් තියනවා නම්, ඒ විමස විමස බලන කෙනාට කවදාවත් වරදින්නේ නැහැ. එයාට වරදින්නේ නැහැ. ඒ පමත්තා, යම් කෙනෙක් ප්‍රමාදයි නම්, ප්‍රමාදයි කියන්නේ මේ පන්සල් එන්නේ නැහැ, පින් කරන්නේ නැහැ කියන එකද? ඒවා ඔයාලා කරනවනේ. එහෙම කරන කෙනාට අප්‍රමාදී කියලා කියන්න බෑ. ගමාරයිනොන් දෙත් පන්සල් යනවා, හවසටත් යනවා, දවල්ටත් යනවා, අතුපතුත් ගහනවා, මල් ආතනත් සුද්ධ කරනවා, වත් පිළිවෙතත් කරනවා. ඔක්කෝම කරනවා. ඒ ඔක්කෝම කරාට ඔක්කොම කරනවා. ඒ ඔක්කෝම කරාට එයා අප්‍රමාදී කියන්න බෑ. ඇයි අප්‍රමාදී බව කියන්නේ? තමන්ගේම කන්දායතන ධාතු ප්‍රඥාවෙන් විමස විමස බලනවා. ඒවයි ඇලෙන්න ගැටෙන්න මුලාවෙන්න තණ්හා කරන්න දෙයක් නැති විදියට විමසනවා. ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා කිරීම ඇති නොවන ආකාරයට එයාගේ ජීවිතය විමස විමසා බලනවා. එහෙම එයාගේ ජීවිතය විමස විමසා බලනවා නම් එයාගේ ජීවිතය ඒ විදියට විමස විමස බලනවා නම් ඒ විදියට විමස විමස බලන කෙනාගේ ජීවිතය තුළ ඒ විදියට ගැඹුරින් විමස විමසා බලන කෙනාගේ ජීවිතය තුළ එයාට වරදින්න විදියක් නැහැ. එබඳු ප්‍රඥාවන්තයෙක් නම් එයා කවදාවත් මැරින්නේ නැහැ. ඇයි මැරින්නේ නැත්තේ? යම් කෙනෙකුට ජරා මරණ දුක පැනවෙන්නේ ඉපදිච්ච නිසායි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ දුක පැනවෙන්නේ. ඒකයි පටිච්ච සමුප්පාදයේ පැහැදිලි වෙන්නේ. ජාතිපච්චයා භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා සම්භවಂತಿ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසයන් සම්භව වෙන්නේ මොකක් නිසාද? ජාතිය නිසා, උපන් නිසා. උපතට සාපේක්ෂව තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසයන් පැනවෙන්නේ. එතකොට ජාතිය ප්‍රත්‍ය කරගෙන නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස පැනවෙන්නේ. ඒ බඳු මට්ටමක් ඇතුලේ නම් ජාතිය නිරුද්ධ වුණොත් ප්‍රඥාවෙන්ම එයා යාගේම ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම බල බලා ඉන්නකොට එයා ඇලෙන්නේ නැත්තම් ගැටෙන්නේ නැත්තම් මුලා වෙන්නේ නැත්තම් තණ්හා කරන්නේ නැත්තම් එබඳු විමර්ශනයක් යම් ශ්‍රාවකයෙක් තුල තියෙනවා නම් ඒ විදියට විමසා බැලීමක් යම් පුද්ගලයෙක් තුල තියෙනවා නම් ඒ විමසා බැලීම තියෙන පුද්ගලයාගේ ස්වභාවය අපි හඳුන්වන කොහොමද? ඒ විදියට විමස විමසා බලන සත්වයාගේ පුද්ගලයාගේ ස්වභාවය අපි ධර්මය අනුව බලනකොට අපි තේරුම් ගන්නවා ප්‍රඥාවන්තයා කියලා. එබඳු කෙනෙක් මිය යන්නේ. ඊට පස්සේ අන්තිම ගාථාවේ තියෙනවා ඒ පමත්තා යතා මත. යම් කෙනෙකුට ඔය විමසීම නැත්තම් යම් කෙනෙක් ඔය විදියට විමස විමසා බලන හැකියාව නැත්තම් ඒ හැකියාව නැති කෙනා ජීවත් උනත් මලා වගේ ජීවත් උනත් මැරුණා වගේ. ඒකයි මං කිව්වේ ඔය පින්නතුන්ලා ජීවත් වෙන මට්ටම ඇතුලේ මිය යන්න එපා. ජීවත් වෙන මට්ටම ඇතුලේ මැරෙන්න එපා. ඔක තව විදියකින් කිව්වොත් ජීවත් වෙන මල කඳන් වෙන්න එපා. ඔයාලගේ ප්‍රඥාව මැරෙන්න මැරෙන්න ඔයාලට ධර්මාවබෝධයට තියෙන අවකාශය මැරෙනවා. මේ බුද්ධ ශාසනය වනාහි පරම දුර්ලභ දෙයක් පින්වත්නි. ආය මේ චාන්ස් එක අපිට ඉන්නේ නැහැ. ආය මෙහෙම අවස්ථාවක් එයි කියලා අපිට හිතන්න බෑ. මේ අවස්ථාව ඉච්චර වටනවා. ඉතින් අපි හිතාන ඉන්නවා ආය මනුස්ස ලෝකෙට ඉන්න. කොහොමද මනුස්ස ලෝකෙට ඉන්නේ? මේ සසර කියන්නේ මනුස්ස ලෝකයේ කේන්ද්‍රගත වෙලා නාභිගත වෙලා තියෙන එකක් නෙමෙයි. සසර කියන්නේ සතර අපායන් කේන්ද්‍ර කරගෙන තියෙන එක. බුදුරජාණන් වහන්සේ ඉපදින මැරෙන සත්වයාගේ මහගෙදර විදියට පෙන්වුවේ මනුස්ස ලෝකෙ නෙමෙයි. මොකද්ද පෙන්වුවේ? සතර අපාය. මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයේ තියෙනවා දේවදූත කියලා සූත්‍රයක්. ඒකේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, මම මේ සත්වයාගේ උපත සහ මරණේ දකින්නේ ගෙවල් දෙකක් මැද ඉන්න මිනිහේ ගෙවල් දෙක අතර මිනිස්සු මාරු වෙනවා වගේ. මම මේ සත්වයාගේ උපතයි මරණය ඒ විදිහට දකින්නේ කියනවා. මහණෙනි, මේ උපන් සත්වයා සතර අපාය මහ ගෙදර කරගෙන යන ගමනක් තියෙනවා. එයාගේ මහ ගෙදර සතර අපාය. කොහේට ගියත් කැරකිලා ඒ පැත්තට යනවා. දැන් ඔගලන් ගෙදර තියෙනව නේද? ඔයාලා එළියේ කොයි වැඩකට ආවත් හවස වෙනකොට කොහෙද යන්න බලන්න? තමන්ගේ ගෙදරට. දැන් මේ බණ හණ්ඩාව කියලා ඔයාලා අද දවසෙම මෙතන ඉන්නේ. මේ බණ ඉවරුණු ගමන් ඔය තම තමන්ගේ වැඩ ටික ඉවර වෙච්ච ගමන් ඔයාලා කොහෙටද යන්නේ? ගෙදරට. කඩේට ගිහින් කඩේ ඉන්නවද එයා දවසෙම? නෑ. ඔෆිස් එකට ගියා තික්මෙන්ඩ බලන්නේ කොහෙට එන්නද? ගෙදරට එන්න. එයාගේ ප්‍රධාන තැනයි. අන්න ඒ වගේ ඔයාලා මේ මනුස්ස ලෝකේ කරක් ගැහුවා කියලා, දිව්‍ය ලෝකේ කරක් ගැහුවා කියලා ඔයාලගේ මහ ගෙදර වගේ නිරය. භාග්‍යතුන් වහන්සේ කවදාවත් මනුස්ස ලෝකෙට එහෙම කිව්වේ නැහැ. එහෙම වදාලි නැහැ. ඒරම් මතක තියාගන්න. ඔයාලා මනුස්ස ලෝකෙට ආවට ඔයාලට තමන් තුල ධර්මයේ මිය ගියොත්, ධර්මයේ මැරුණොත් ඔයාලා අමාරු වැටෙනවා. නමුත් ඔය පින්නතුන්ලාට අමාරුවේ නොවැටීම පිණිස මේ වෙලාවේ ධර්මයෙන් උදව්වක් තියෙනවා. ධර්මයෙන් උපකාරයක් තියෙනවා. දැන් මේ පින්නතුන්ලාගේ මේ මාතෘකා පාඩේ මේ තියෙනවා. ඇලීම් ගැටීම් මුලාවීම් මත සිතින් ගොඩනගා ගන්න ලෝකේ ඇත්ත. ලෝකය සිතින් මවාගෙන ඉන්නේ. චිත්තේන නීයති ලෝකෝ. ලෝකේ තියෙන්නේ කොහෙද? සිතේ. සිතේන ලෝකේ තියෙන මේ වෙලාවේ සිතට වැටෙන ටික ඔයාලගේ ලෝකේ ඉච්චරයි. මේ වෙලාවේ ලෝකය උපදිනවා, මේ වෙලාවේ ලෝකෙ බිඳිලා යනවා. සිතේන ලෝකේ තියෙන ලෝකෙ එළියේ තියෙනවා නම් අපේ විවහාරයන් සමාන වෙන්න ඕන. ලෝකෙ එළියේ නම් එළියේ ලෝකේ යථාර්ථයක් නම් අපේ විවහාරයන් විසමපාත වෙන්න බෑ. විවහාරේනුත් සමාන වෙන්න ඕන. පින්වත්නි, ඔය පින්නතුන්ලාගේ උදාහරණයක් විදිහට ඔය පින්නතුන්ගේ දරුවා කියලා හිතමුකෝ. ඔය පින්නතුන්ගේ දරුවා එළියේ ඉන්නවම කියලා ඔයාලා හිතාගෙන ඉන්නවා. හරි? ඒ විවහාරය ඔයාලගේ සිතින් කරපු එකක් නේ. ඒ විවහාරයේ ඔයාලට ඔයාලගේ දරුවා වුණාට ඒ එළියේ පේන ළමයා අපි නම් අපි කියන්නේ අපේ දරුවා කියලා. එහෙනම් විවාහයේ විසමපාතයිනේ. සමපාත නැහැ. ඒ විවාහයේ මත නේද වටිනාකම රැඳිලා තියෙන්නේ. හොඳට බලන්න. මගේ දරුවා කියලා ඔය පින්නතුන්ලා සිතින් වටිනාකම දුන්නහම ඒ වටිනාකම දුන්න තැන, ඔයාලා වටිනාකම ආරෝපණය කරපු තැන පින්වත්නි දුක හටගන්නේ. ඇයි? අර සිතින් මැවෙන ලෝකයේ මත තමයි මිනිස්සු ඇලෙන්නේ, ගැටෙන්නේ, මුලා වෙන්නේ, තණ්හා කරන්නේ. එතකොට දැන් ලෝකේ මවාගන්නෙත් සිතින්. ඇලෙන්නේ කොහෙන්ද? සිතින්. ගැටෙන්නේ සිතින්. මුලා වෙන්නේ සිතින්. තණ්හා කරන්නේ සිතින්. යමකට තණ්හාව මැෂින් එකකින් පෙන්වන්න පුළුවන්ද? කිරලා පෙන්වන්න පුළුවන්ද? මේ බලන්නකෝ මගේ තණ්හාවේ ප්‍රමාණය කියන්න බෑ. විහිළුවට කියනවා. කොහොමද? මං ඔයාට මෙච්චරක් විතර ආදරෙයි. අච්චරක් ආදරෙයි කියකිය කියනවා. නමුත් මනින්ද මිනුම් දණ්ඩක් තියෙනවද? නෑ. ඇයි? ඒවා හුදු නාම සංස්කාර. ඒවා භෞතිකත්වයට අදාළ නෑ. නමුත් අපි හිතාගෙන ඉන්නවා මේවා භෞතිකත්වය සම්බන්ධයි කියලා. දරුවා මනස තුල උපදිනකොට ඔය පින්නතුන්ලා ඒ මනස තුල මැවෙන තත්වයට සාපේක්ෂව එළියේ දරුවා හොයනවා. ඒ මානසික ගතියට හරියන රූපේ හම්බ වුණාම ඔයාලා තුරුල් කරගන්නවා, සිප වැළඳ ගන්නවා, ඉඹිනවා, කවනවා, පොවනවා, අන්දනවා, අඬනවා. ඒක සාපේක්ෂයිනේ. ඔයාලා කවලා පොවලා නාවලා අඳලා කරලා අඬලා දොඩලා තුරුල් කරගත්තට මේ ලෝකේ කවුරුවත් කවලා පොවලා අඳලා නාවලා අඬලා කරලා තියාගන්නවද? නෑ. එහෙනම් ඒක පරමාර්ථ ඇත්තක් නෙවෙයි. ඔයාලට ඔයාලගේ බිරිඳ වුණාට මේ රටේ ඉන්න අයට ඔයාලගේ බිරිඳ නෙමෙයි. ඔයාලට එයා ඔයාලගේ ස්වාමියා වුණාට ලෝකයාට එයා ස්වාමියා නෙමෙයි. ඔයාලට ඔයාලගේ දරුවා වුණාට ලෝකයාට දරුවා නෙමෙයි. ඔයාලට ඔයාලගේ අම්මා වුණාට ලෝකයා අම්මා නෙමෙයි. ඔයාලට ඔයාලගේ තාත්තා වුණාට ලෝකයාට තාත්තා කියලා කියන්නේ නැහැ. එහෙනම් ඔබට සාපේක්ෂව ඔබ ලෝකයේ හදාගෙන හිටියට ලෝකයට සාපේක්ෂව වටිනාකම් නැහැ. එහෙනම් ඔබ සාපේක්ෂතාවයේ මත ඔබ තුළ උපදින මේ සාපේක්ෂතාවයේ මත තමයි සිත තුළ ක්ලේශයන් උපදින්නේ. ඒ නිසා නිවන් මාර්ගයේ තෝරද්දී අපි කියනවා නිවන් මඟ නිර්පේක්ෂකයි කියලා. සාපේක්ෂ නැහැ. සාපේක්ෂතාවය තුළ ඇලෙන්න ගැටෙන්න මුලාවෙන්න තණ්හා කරන්න පුළුවන් වුණාට නිර්පේක්ෂකත්වයේ මත ඇලෙන්න ගැටෙන්න මුලාවෙන්න තණ්හා කරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එහෙම එකක් නැහැ. අපි පුළුවන් තරම් නිර්පේක්ෂකත්වයේ ඇතුළේ අර සාපේක්ෂව විමස විමසා බලමින් මානසික ගතිය ලෝකෙට බාලමින් සසඳමින් ගලපමින් විමස විමසා නොබලන මට්ටමට අපේ ඇතුළාන්තයේ සකස් කරගන්න ඕන. ඒකට අපිට තියෙන එක දෙයක් කරන්න. මොකද්ද? මේ ලෝකය හම්බ වෙන්නේ කොතනද? අපිට ලෝකේ මුණ ගැහෙන්නේ කොතනද? අපි තුල ලෝකේ ගොඩ නැගෙන්නේ කොතනද? නිදාගෙන ඉද්දී අපිට ලෝකයක් ගොඩ නැගෙනවද? නෑ. අපි හොතට නිදා ගන්නවා, අපිට ලෝකයක් වැටෙන්නේ නෑ. නින්දෙදී අපි ලෝකයක් ගොඩ නගා ගන්නේ නෑ. එහෙනම් මේ ලෝකය මුණ ගැහෙන්නේ කොතනද? ලෝකය මුණ ගැහෙන්නේ ඇස පාවිච්චි වෙන තැන. නින්දෙදී ඇහැ පාවිච්චි වෙන්නේ නැහැ නේ? කන පාවිච්චි වෙන තැන. නින්දෙදිත් කන තියෙනවා, කන පාවිච්චි වෙන්නේ නැහැ නේ? ඒක නෑ ඇහෙන්නේ නැත්තේ. නාසය දිවකය මනස පාවිච්චි වෙන තැන තියෙන. අන්න එතනයි ලෝකය ගොඩ නැගෙන්නේ. ඒ කියන්නේ තව ඉදින් ඒ රූප පේන තැන තමයි ලෝකේ හම්බ වෙන්නේ. ශබ්ද ඇහෙන තැන තමයි ලෝකේ හම්බ වෙන්නේ. ගඳ සුවඳ දැනෙන තැන තමයි ලෝකේ හම්බ වෙන්නේ. රහ දැනෙන තැන තමයි ලෝකේ හම්බ වෙන්නේ. පහස දැනෙන තැන තමයි ලෝකේ හම්බ වෙන්නේ. අරමුණු මුණ ගැහෙන තැන විතරයි පින්වත්නි ලෝකේ හැදෙන්නේ. එහෙනම් ලෝකය මුණ ලෝකය කියන එක සාපේක්ෂතාවයේ මත අපි හදාගත්ත එක. හරි, ලෝ දැන් මේ කියපු දේ මම මේ කියන්නේ. ලෝකය සාපේක්ෂතාවයේ මත පවතිනවා නම් ලෝකේ අපිට සාපේක්ෂවයි පවතින්නේ. ඒ නිසා අපි වටිනාකම් දුන්නේ වට හාත්පසින්ම ලෝකේ වටිනාකම් දෙන්නේ නැහැ. ලෝකේ වටිනා අර මිනිස්සු එළිය අය වටිනාකම දෙනේවා තියෙන්නේ. එළිය අය වටිනාකම් දෙනේවට අපි වටිනාකම දෙන්නෙත් නැහැ. ඒ නිසා කෙනෙක් මිය යාම කියන එක සියලු දෙනාට කඳුළු උපද්දවන්නේ නැහැ. සියලු දෙනාට කඳුළු උපද්දවන්නේ නැහැ පින්වත්නි. සමහර අය අඬද්දී අපිට අඬන්න හිතෙනවද? නිකන්වත් කඳුලක් එනවද? එන්නේ නැහැ. ඇයි? තම තමන්ට සාපේක්ෂව ගොඩනගාගත්ත ලෝකය විතරයි දුක අරන් ඉන්නේ. හැබැයි ලෝකය නිර්පේක්ෂකත්වයේ තුල විමසා කියවා තේරුම් ගන්න පටන් ගත්තට පස්සේ ලෝකේ එකම දෙයක් පේන්න ගන්නවා. මොකද්ද? ලෝකේ ඇති වෙලා නැති වෙලා යන බව. ඇති වෙලා නැති වෙලා යන බව. ලෝකය මානසිකාර ප්‍රත්‍යයෙන් මනස තුල මැවෙන බව. මානසිකාර සම්භවා මානසිකාරයෙන් සම්භවය වෙන බව. මනසිකාරය නැත්තම් ලෝකේ නැති බව. බොරු නම් බලන්න දැන් මනසිකාරය කරලා. මේ දැන් මනසිකාරය කරන්න. දරුවව මනසිකාරය කරන්න. දරුව මනසට මැවෙනවා. මනසිකාරය අතහැරලා දාන්න. දරුව නිරුද්ධයි, මේ බණ විතරයි ඇහෙන්නේ. මනස තුල මැවෙන ගතියක් තියෙන්නේ. ඒ මනස තුල මැවෙන ගතිකත්වය තුල තමයි පුද්ගලයා තුල චර්යාත්මකව වෙනස්කම් ඇති වෙන්නේ. අන්නේ චර්යාත්මකව සතුටු වෙන විදිය, ඒ මනස තුල මැවෙන ගතියත් එක්ක සතුටු වෙන විදිය, නන්දති, අතිශයින්ම සතුටු වෙන විදිය, අභිනන්දති, ඒ සතුට ඇතුළේ යා කතා කරන විදිය අභිවදති. අජ්ජෝසාය තිට්ඨති. එයා ඒ ලෝකෙට බැහැගෙන ඉන්න එක ඇතුළේ. ආය නැවත නැවත ඒ අරමුණට හිත ගන්න එක ඇතුළේ. කර්ම රැස් වෙනවා. ඔන්න ඔතනයි කර්ම රැස් වෙන්නේ. ඔච්චරයි කර්ම රැස් වීම. නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියන එක ඇතුළේ තමයි කර්ම රැස් වෙන්නේ. කර්ම රැස් වෙන්නේ නැත්තම්. ඔයාලට මුණ ගැහෙන ලෝකය එතනම කෙලෙස් ටික කඩලා දැම්මොත් ආයේ උපදින්නේ නැහැ පින්වත්නි. මේ බුද්ධ ශාසනයේ පෙන්වපු අයෝමය ශිල්පය පුදුමයි. ඒකනම් මහා විස්මිත දෙයක් පින්වත්නි. පුදුම දෙයක් ඒක. නන්දති අභිනන් අර එතකොට ඕබලන්ට මනස තුල මැවෙන ගතියත් වෙන එක සාපේක්ෂතාවය මත පවතින්නේ. තමන්ට සාපේක්ෂව ඒකයි මට සාපේක්ෂව ලෝකේ උපදිනවා මිසක් ඒක පරමාර්ථයක් නෙමෙයි. පරමාර්ථයක් නම් සියලු දෙනාට සමපාත වෙන්න ඕන ලෝකේ. පරමාර්ථේ පරමාර්ථයක් නෙමෙයි ඒක. පරමත්ත නෙමෙයි සම්මුතියක්. අපි සම්මත කරගෙන ඔයා මගේ බිරිඳ මම ඔයාගේ ස්වාමියා අදින් පස්සේ ඒ සම්මතේ අවිශ්වාසවන්ත නිසා තව කෙනෙකුත් ගෙන්නගෙන හොඳට බලන්නකෝ. ඒකනේ ඒ සම්මතිය විශ්වාස නැහැ. අවිශ්වාසවන්ත කටයුතු ඒකනේ දෙන්නේ අසංකරන්න තියාගන්නේ. විවාහ වෙනකොට දෙපැත්තෙන්ම තව දෙන්නේ මේ අසංකරනවා නේද? ඇයි ඒ සම්මතිය අවිශ්වාසවන්ත කටයුතු ඒකයි. ඒකලා කියලා දෙන්නේ පුනරුච්චාරණ කා දැන් එහෙනම් මෙහෙම කියන්න කියලා. අහවලාවන මම අහවලා විවාහ කරගන්නවා කියලා. ඒවා ඔක්කොම බලානින්ද ඇයි සම්මත කරගන්නවා. ඒක පරම ඇත්තක් නෙමෙයි සම්මුතියක්. ඒ සම්මුතිය මත ඔයාලා නන්දති සතුටු වෙනවා, අභිනන්දති අතිශය සතුටු වෙනවා, අභිවදති ඒ සම්මතය තුළ කතා කරනවා. මේ ඉන්නේ මගේ බිරිඳ, මේ ඉන්නේ මගේ ස්වාමියා කියලා අභිවදනය කරනවා. අජ්ජෝසා ඒකට බැහැගෙන ඉන්නවා. බැහැගෙන ඉන්නකොට බිරිඳ වෙන කෙනෙක් දිහා බැලුවත් එයාට දාඩිය දානවා. ස්වාමියා ගෙදරින්ද ප්‍රමාද වුණත් දාඩිය දානවා. පොඩි වෙලාවක් ඒට මේට වුණොත් ප්‍රශ්න කරනවා, ඇයි මෙච්චර වෙලා ගියේ, කොහෙද ගියේ, මොකද්ද වුනේ, මං බයේ හිටියේ. සම්මුතිය ඇතුලේ. ඒ සම්මුතිය නැත්තම් අපිට වැඩකුත් නැහැ ලෝකේ. අපි ගණන් ගන්නෙත් නැහැ, අපි දන්නෙත් නැහැ. මේ ලෝකේ සම්මත තියෙන්නේ පරමාර්ථය ගත්තොත්. සම්මත කරගන්න ලෝකයක් පේන්නේ නැහැ. ඒකයි ගුණධර්ම දියුණු කරන අය ලෝකේ අතාරින්නේ. නිවන් මඟ වඩන්න පටන් ගත්තට පස්සේ ආ අසත්පුරුෂව ලෝකේ අතහැරලා දානවා නෙමෙයි පින්වත්නි. ලෝකය නිකන් අතහැරිනවා. සැලසුම් කරලා නෙමෙයි පින්වත්නි, පුදුමයි ලෝකේ නිකන් අතහැරිනවා. අද ඔයාලට ඔය අතහැරගන්න බැරි මට්ටම තිබ්බට හොඳට බුදුරජාණන්සේගේ ධර්මයෙන් විමස විමසා බලනකොට පින්වත්නි ලෝකේ නිකන් අතහැරිනවා. නිකම්ම ලෝකයේ අතෑරිලා යනවා. නිකම්ම අතෑරිලා යනවා. හරි පුදුමයි. එතකොට එහෙම ලෝකේ නිකම්ම අතෑරෙන මට්ටම එන්නේ ලෝකයේ විමසනකොට, ලෝකයේ මානසික ගතියක් කියලා දකිනකොට. ඒ මානසික ගතියක් කියලා දකිනකොට යාට මොකද වෙන්නේ? යාට පේනවා ලෝකේ උපදින්නේ කොහොමද කියලා. කොහොමද ලෝකේ උපදින්නේ? ලෝකේ උපදින්නේ ඇහෙන මේ ඉන්ද්‍රිය අද්දකීම් ටික ඇතුළේ. පේනකොට, ඇහෙනකොට, දැනෙනකොට, හිතෙනකොට, එච්චරයි. එතකොට එහෙම ඇහෙනකොට, පේනකොට, දැනෙනකොට, හිතෙනකොට අපි තුල ඇතිවෙනවා ලෝකේ යථාර්ථයක් කියලා අදහසක්. යථාර්ථවත් කියලා අදහසක් අපි තුල ඇතිවෙනවා. එහෙම යථාර්ථවත් කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් ගණ්ඩ දෙයක් නැහැ පින්වත්නි. ලෝකේ යථාර්ථවත් කියලා අපි ඉතින් මවාගෙන ඉන්නවා. නමුත් පින්වත්නි ලෝකේ යථාර්ථයක් කියලා හිතාගෙන ලෝකෙට තැවරිලා ඇලිලා ලෝකෙට ගැට ගැහිලා ඉන්න තාක්කල් විතරයි පින්වත්නි දුක එන්නේ. එහෙනම් මේ විදියට ලෝකේ මත තැවරිච්ච කෙනා තමයි, ඒ කියන්නේ ලෝකේ මනස තුල උපදිනකොට ඒ උපදින්නේ අහන, ඇහෙන, පේන, දැනෙන, හිතෙන මට්ටම තුල. ලෝකේ උපදිනකොට ඒවා මොකද වෙන්නේ? එයා හිතනවා මානසික ගතියට ලෝකයේ ඒ බාහිර ලෝකයේ සාධාරණයි කියලා. සාධාරණයි. සාපේක්ෂව කියවනවා. ඒ සාපේක්ෂව කියනකොට එයාගේ සිතේ නිකං ඇලෙනවා. අර සාපේක්ෂව බලනකොට එයාගේ සිත ගැටෙනවා. එයාගේ සිත මෝහයෙන් මුලා වෙනවා. ඒ ලෝකෙට තණ්හා කරනවා. ඔන්න ඔය ඇලෙන ගැටෙන මුලා වෙන තණ්හා කරන කම ඇතුලේ මොකද වෙන්නේ? එයාට ලෝකේ වැටෙන්නේ සරුසාර දෙයක් විදියටයි. පරිස්සම් කළ යුතු දෙයක් විදියටයි. ආරක්ෂා කළ යුතු දෙයක් විදියටයි. මිනිස්සු ඒවට කියනවා යුතුකම් කියලා. ඒවා හාඳුරුනේ අපේ යුතුකම්නි කියලා කියන්නේ ඔය. දරුවන්ට විවාහ හදලා දෙන එක හාඳුනේ අපේ යුතුකම්නි දෙමව්පිය විදියට කියලා. පින්වත්නි, ධර්මයේ හොඳට දියුණු කරගෙන යනකොට තේරෙනවා යුතුකම් කියන්නේ තානිකර බොරුවක් කියලා. යුතුකම් කියලා જાතියක් ලෝකේ නැත. එතකොට ලෝකේ මොනවද තියෙන්නේ? පෙර හේතුන්ගෙන් හටගත්ත ඵල ධර්ම ටිකක් තියෙනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වියාම් ටිකක් විතරක් තියෙනවා. වෙන මොකුත් නැහැ. වෙන කිසිවක් නැහැ පින්වත්නි. කිසිවක්වත් නැහැ. එතකොට හේතුන්ගෙන් හටගත්ත ඵල ධර්මයක් විදියට ඕගලගේ දරුවා කියවන්නකෝ. දරුවාගේ ඇතුලේ කර්මය හැසිරෙනවා කියලා හිතන්නකෝ. දරුවා තුල හැසිරෙන්නේ දරුවාගේ කර්මය, මා තුල හැසිරෙන්නේ මගේ කර්මය කියලා කර්මය දායාද කරගත්ත පිරිසක් අපි කියලා බලන්නකෝ. මගේ කර්මය දරුවට යන්නේ නැහැ, මගේ කර්මය මට උපකාරයි, දරුවාගේ කර්මය දරුවට උපකාරයි. යා සසරින් ගෙනාපු ටික තමයි යාගේ ජීවිතය, මම සසරින් ගෙනාපු ටික මගේ ටික කියලා බලන්නකෝ. ස්වෛරී බවක් එනවා. එතකොට දරුවට කරදරයක් වුණත් එයාට පේන්නේ මොකද්ද? අනේ යාගෙන ආපු කර්මයේ හැටි බලන්නකෝ. සංසුම්. ඇයි මෙහෙම වුනේ කියලා අහන්නේ. ඇයි ඇලීම් ගැටීම් මුලාවීම් තණ්හා කිරීම නිකන් ඉන්නේ? එයාට පේනවා හේතුන්ගෙන් හටගෙන තියෙන. හේතු නිරුද්ධ වෙනකොට ස්ථිරව නිරුද්ධ වෙනවා. ආයේ ගණ්ඩ දෙයක් නැහැ, බලන්න දෙයක් නැහැ. හේතුන්ගෙන් හටගත්ත ලෝකය හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා. මෙන්න මේ විදියට යම් කෙනෙක් බලනකොට ලෝකය නිස්සාර බවක් වැටහෙන්නේ. සාරවත් කියලා වැටහෙන්නේ නැහැ. අද ඔයාල හිතාගෙන ඉන්නවා ලෝකය සාරවත් කියලා. මේ අවුරුදු 75ක 80ක කාලයක ඔය සාරවත් බව හොයන්න එපා පින්වත්නි. කිසි තේරුමක් නැහැ. මේ අවුරුදු 70ක 80ක කාලය ඇතුලේ සාරයක් හොයාගෙන ගිය එක මිනිහෙකුටවත් එහෙම සාරයක් හම්බ වෙලත් නැහැ. හම්බ නොවන දෙයක් පස්සේ දුවන එක තේරුමක් තියනවාද? නොලැබෙන දෙයක් පස්සේ දුවන එක තේරුමක් තියනවාද? තේරුමක් නැහැ. නොලැබෙන දෙයක් පස්සේ දුවන එක තේරුමක් නැහැ. ඒ නිසා නිස්සාර ලෝකයක සාරයක් හොයන්න එපා. වයින් තියපු ඔරලෝසුවල හැමදාම වෙලා වැඩ කරන්නේ. වයින් තියපු කාලේ විතරයි වැඩ කරන්නේ. ඒ වගේ ස්ථිරසාර ජීවිතයක් මේ ලෝකයේ ඇතුලේ ප්‍රාර්ථනා කරන්න එපා. නিত্য ලෝකයක්, Tamange වසඟේක් පවත්වන්න පුළුවන් ලෝකයක්, ඇලිලා ගැටිලා මුලා වෙලා තණ්හා කරලා Tamange වසඟේ තියාගන්න පුළුවන් ලෝකයක් පතන්න එපා. ඒක හරියට වයින් තියපු ඔරලෝසුවක හැමදාම වෙලා වැඩ කරයි කියලා හිතනෝ වගේ දෙයක්. ඒක වෙන්නේ නැහැ. මේ ඇති වෙන නැති වෙන කම ඇතුලේ ඔය පින්න තුල්ලා ලෝකේට ඇලෙන ගැටෙන මුලා වෙන තණ්හා කරන කම මත දුක පවතිනවා. ඔච්චරයි. ඇලින්ද ගැටෙන්න මුලා වෙන්න තණ්හා කරන්න දෙයක් නැහැ. ප්‍රඥාවෙන් විමස ගන්නකොට කන්ද ආයතන ධාතු ටිකක්, ස්කන්ධ ධාතු ආයතන ටිකක් මම කියලා අහුවෙන තැන ඔච්චරයි තියෙන්නේ. ලෝකේ හම්බ වෙන ආයතනයන්ගේ ප්‍රතිලාභේ මත මේ ලෝකය කියන්නේ ඇති වෙලා නැති වෙලා යන කමක්. මේක මගේ වසඟේ තියාගන්න පුළුවන් එකක් නෙමේ. අනාත්මයි 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 කියලා ඔය පින්නතුල්ලා දැක්කොත් ඒ දැක්මමයි ධර්ම මාර්ගේ. ආයි අමුතු ධර්ම මාර්ගයක් නැහැ. ඒ දැක්මමයි ධර්ම මාර්ගය. ආද ඒ දැක්ම තිබ්බොත් සම්මාදිට්ඨිය තියෙනවා. එතකොට ඇලීම් ගැටීම් සහගතව සිතුවිලි උපදින්නේ සම්මා සංකල්පේ තියෙනවා. ඊට පස්සේ නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියන එක නෑ. සම්මා වාචා සම්මා කම්මන්ත තියෙනවා. ඒ වෙනකොට එයා හරි පාරිශුද්ධ කෙනෙක්. සම්මා ආජීවය තියෙනවා. හරි පිරිසුදුයි එයා. එයාට උවමනාව තියෙනවා මේ කෙලෙස් සාගත ලෝකෙන් ගැලවෙන්න. සම්මා වායාමයේ තියෙනවා. එයා තමන්ගේම සිත තුළ පහළ වෙන තත්ත්වයන් ඇති වෙලා නැති වෙලා යන බවත්, ඒවා අරමුණු ප්‍රතිබද්ධව ඇති වෙන බවත් දකිනවා. සම්මා සතිය තියෙනවා. ඒ නිසා යාට කෙලෙස් ලෝකයක පැටලෙන්න උවමනාවක් නැහැ. එයා මේ අවස්ථාවෙම නවතින්නයි ලෑස්ති. සම්මා සමාධිය තියෙනවා. ඒකමයි මාර්ගය. ආය මාර්ගය කියලා අමුතුවෙන් උපදවාගෙන පරාමර්ශණය කරලා සම්මර්ශණය කරලා කරන්න දෙයක් නැහැ. මුළු ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මෙයාගේ ජීවිතේ වැඩිලා. අන්න එතනට අපි අපේ දේශනාව, අපේ ධර්මය, අපි දියුණු කරන ආධ්‍යාත්මික ප්‍රවේශය කේන්ද්‍රගත කරගත්තොත් ඒ ශ්‍රාවකයා සංසිඳී යනවා. එබඳු සංසිඳීමක් පිණිස මේ දේශනා උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොළඹ 15 පදිංචි ඉරේසා ධර්මවර්ධන මහත්මිය, ධර්මවර්ධන මහත්මා, යසිරු ධර්මවර්ධන පුතණුවන් ඇතුළු ධර්මවර්ධන පවුලේ පින්නතුන් එකතු වෙලා මේ උතුම් දේශනාවට කැප වෙලා තිබෙනවා. ධර්ම දාණය පිණිස රැස් වෙලා තිබෙනවා. ඉරේසා ධර්මවර්ධන මහත්මියට, ධර්මවර්ධන මහත්මා ප්‍රදාන පින්නතුන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස ඔය පිනතුන්ට මේ කුසල් බලවත් වේවා. මේක මහා බලවත් ධර්ම දානයක්. විශාල පිරිසක් මේ දේශනා තුළින් සංසිඳීමට ජවයක් ගන්නවා. එවෙනුවෙන් ඉරේසා ධර්මවර්ධන මහත්මිය, ධර්මවර්ධන මහත්මා ප්‍රදාන මේ රැස් වුණා වූ සියලු ඥාති කල්යාණ මිත්‍ර හැම දිනාටම මේ කුසල් බලවත් වේවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපනිශ්‍රය වේවා. සියලු දිනාටම සුවසේම නිවන් අවබෝධ කරගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ඇලිත් පාලිත ජයවීර මාමාට, ඒ වගේම ඉරේසා ධර්මවර්ධන මහත්මියගේ නමින් මියගිය සියලු ඥාතීන්ට, ධර්මවර්ධන මහත්මාගේ නමින් මියගිය සියලු ඥාතීන්ට, මේ පිනතුන්ලා නමින් මියගිය සියලු ඥාතීන්ටද මේ කුසල් නිවන් දොරටුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉන්ද්‍රාණී ප්‍රනාන්දු මෑණියන්ට, එස්සී ප්‍රනාන්දු පියතුමාට, අනෝජා ප්‍රනාන්දු සහෝදරියට, සියලු ඥාති මිත්‍රාදීන්ට, නෙළුම් උපාලි කියන මාමාවරුන්ට, ඒ වගේම ජයන්ති කුසුමා කියන නැන්දනියන්ට, ඒ වගේම තිතිරා සහ තනුජා කියන නැගණියන්ට, දහම්සා දියණියට, සියලු දෙනාට ආශිර්වාද කොට තිබෙනවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් මේ පිණුතුන්ලා සියලු දෙනාටත්, පවුලේ සියලු ඥාති මිත්‍රාදීන්ටත් ජීවිතාවබෝධය පිණිස බලවත් වේවා. ඒත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන සියලු මහා සංඝරුවන්ටත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, අපගේ පින්වත් දෙමව්පියන්ටත් නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා. බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන බෞද්ධ කාර්ය මණ්ඩලයටත්, ලක්වාසී ලෝකවාසී ධර්මකාමී සියලු දෙනාටත් මේ කුසල් නිවන් පිණිස වේවා. සතරවරං රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ට, බ්‍රහ්මරාජ මණ්ඩලවලට, අවීචී පටන් බවහග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. එතුම් වූ සදධර්ම දේශනා පවත්තා වදාළ ත්‍රිපිටක වේදී ශාස්ත්‍රපති පූජ්ජපාද හසලක සීලවිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවචිරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කර්තව්‍යන් සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයම ලැබේවායි අපි සීලු දිනාම එක්ක සාදුනාද පවත්තා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එත් සමගින් බෞද්ධ රූපහණිය ඔබට සන්නිවේදනය කළ දායකත්ව සද්ධර්ම දේශනාව මෙතකින් නිමවට පත්වනවා. ඔබ සිළු දෙනාටම සම්මා සම්බුදු සරණයි.
See?